මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ විශේෂයෙන් දැනගත යුතු කරුණක් හැටියට. මුස්ලිම් ජාතිකයන් බුද්ධ ශාසනය සහ සිංහල බෞද්ධයන් විනාශ කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටී. එසේ විනාශ වූ බෞද්ධ වෙහෙර විහාර දේපොළ ශාසියකි. එහෙයින් මෙම මුස්ලිම් ජාතිකයන්ට කුමක් වෙයිද සිදුවෙයිද ආදී වශයෙන් මෙහි අහන ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි මේක හුඟක් හොයලා බැලිය යුතු වැදගත් හරියක් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච වෙලාවේ කොහේ හිටියත්, අවිට කමන්නේ ඉන්දියාවේ හිටියත් ලංකාවේ හිටියත් කොහේ හිටියත්, උන්වහන්සේ ලෝකේ පහළ වෙච්ච වෙලාවේ උන්වහන්සේ යම්කිසි ලෝක සම්මත ජාතියක හිටියා නම්, ඒතර ඒ ජාතිය අය විතරක් දද බෞද්ධයෝ. එනයි බුදුරජාන් වහන්සේ මොකක් හරි හිටවු ජාතියක පිරිසක් හිටියා නම් ඒ ජාතිය ඉක්මවා ලෝකේ අනිත් ජාතියෙන් දැන් බෞද්ධය වෙලා ඉන්නවා. බුරුමයේ ඉන්නවා බුරුම රටේ අයිති ජාතිය, සියම් රටේ ඉන්නවා සියම් ජාතිකයෝ, ඒත් බෞද්ධයෝ. ලංකාවේ ඉන්නවා සිංහල ජාතිකයෝ, ඒත් බෞද්ධයෝ. හැබැයි එක දෙයක් තියෙනවා, මේ ධර්මය අවබෝධ කරගෙන චිත්ත ප්‍රසාදයෙන් ගත්තායි එතෙන්ටපත් වුණා. ඒ හේතුවෙන් අර සිංහල දෙමළ ආදී වශයෙන් කියන ජාති ભેදේ ඉක්මවා ගිය බෞද්ධ කියන කොටසට අහු වුණා, බෞද්ධ වුණා. දැන් බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලා මේ බුදුදහම කොහේ හරි දැන් ඉන්දියාවේ හරි කමන්නේ කොහේ හරි පිහිටවල පටන් ගත්ත වෙලාවේ ඒ කාලේ ලෝකේ ධර්මයක් තිබුණා. අවුරුදු 6000 ක ඉඳන් පැරණිව එන කාලේ ධර්මයක් තමයි ඔය ඉස්ලාම් ධර්මයේ, නැත්නම් මුස්ලිම් ධර්මයේ. ඒකේ මුල අවුරුදු 6000 ගානක ඉඳන් එනවා දැනුවත් දැනලා තියෙන කාරණා අනුව. එතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ 2000 ගානක ඉඳන් එනවා. හැබැයි 6000 ගානක ඉඳන් ආපු ධර්මයක් දෙවැය කරගෙන තමයි බුදුදහම ආවේ ඉදිරියට. බුදුදහම පරාජය කරන්න එදා බැරි වුණා. සත්‍ය ජය අරගෙන ලස්සනට ආව අද වෙනකනු. ඊට පහු කාලෙකදී මොකද කරන්නේ? ওই විවිධාකාරයෙන් අලන් තීට්ටම ඉඳ පටන් ගත්තා. එනම් මෙයා වැහෙන්න හේතුවක් තියෙනවා. යම්කිසි දහමක ප්‍රයෝජනයක් තියෙනවා නම් විද්‍යාමානයේ ප්‍රයෝජනයක් මිනිසෙට නුවණක් ඇතියට ඉඳ පටන් ගත්තොත් නම් ලේසියෙන් වහන්න බෑ. බෞද්ධ වෙච්ච කෙනෙක් අබෞද්ධ කරන්නවත් බෑ. එහෙම ක්‍රමයක් තියෙනවා. දැන් බෞද්ධත්වයේ තුල පවතිනේ වැය බාහිර පසුතලයක් විතරයි අපි විහෙර විහාර ආදී කියන ඒවා ඔක්කොම. ඒ වගේ දේවල් තුල යම් යම් ක්‍රමවේද තියෙනවා, මේවා හැදිලා එන ක්‍රමයක්. අන්නේ ක්‍රමවේදයෙන් දැනගන්න ඕනේ ඇයි මේ බුදුදහමට විරුද්ධ වෙන්නේ. යම් කිසි දෙයක විශේෂ ප්‍රතිඵලයක් දකින්න හම්බ වෙනවා නම් ලෝකයාට නැනවතුන්ට ඒකේ වටිනාකම අපි ඉන්න පටන් ගන්නවා. ඒ වටිනාකම අති දුර්ලභ වටිනාකමක් වුණා නම් ඒකේ වටිනාකමත් ඒ තරමට වැඩි වෙනවා. ලෝකේ ඉන්න මිනිස්සුන්ට කායික නිදහසට වැඩිය විශාල වශයෙන් අමාරු ලබා ගැනීමට දුෂ්කර වැදගත්ම දෙයක් තියෙනවා, මානසික නිදහස. කායික දුක් කරදර මැද්දේ මානසික නිදහසකටපත් වෙන්න යම්කිසි ක්‍රමවේදයක් එහෙම තියෙනවා නම් කවුරු මොන විදිහෙන් අයින් කරන්න දුවත් ඒ නිදහස් ක්‍රමේ ලෝකෙන් අයින් කරන්න බෑ. දැන් මුළු ලෝකෙම කවුරු අයින් කරන්න හැදුවත් මොන නීති පැනෙවුවත් බැරි හරියක් තියෙනවා. මානසික නිදහස ලබා ගැනීමට ක්‍රමයක් නැතිව විවිධ අලන් තීට්ටම් වලට පත් වෙලා ඉන්නකොට අහු වෙනවා ඒගොල්ලන්ට මොකද දුන් ටිකක් උරවන්න. උරවලා බලපුවහම මේ ලෝකේ අත්හැරලා ගියා වගේ එකක් වෙනවා. අමුතු ලෝකයකට ගියා වගේ. තිබිච්ච ප්‍රශ්න අමතක වෙලා ගිහලා ඌ හරි ගිහිලා නෙමෙයි තියෙන්නේ තිරසනෙක් වාගේ වෙලා. නමුත් උඩ පේනවා ඒ වෙලාවේ අර තිබිච්ච අඬ අඬා හිටව වේදනාව ගතිය එන්නේ නැතුව යනවා හිතර පොඩ්ඩක් වෙලා. මුලාවෙන් සුන්දර ලෝකයකට ගෙනියනවා. අපි ඒකට කියනවා කුඩුකාරයා කියලා. අපහාසයක් වශයෙන්. අනිකට කියනවා බේබද්දා කියලා. එයා හිතේ වේදනාවට මොකද බොන්නේ හපුවම? මගේ හිතේ වේදනාවට බොන්නේ. මට බැන්නා. හිතේ වේදනාවට හොඳටම බීලා. මොකද? කුතා බැන්නා. මට ඉවසන්න බැරුව බොනවා. භාර්යාව බයිනෝ. මං ඉවසන්න බැරුව බොනවා. හිතේ වේදනාව නැති කරගන්න ක්‍රම හොයනවා. දැන් ඒවැ මොනවා හරි අමුත්තක් උണ്ട තියෙනවා. ඒ නිසා කොයිතරම් නීති වැනෙව්වා දල ගැහුවත් හැමතැනම කදෙප්පු. කුඩු හැමතැනම. ව්‍යාපාරේ නවත්තන්න බෑ කවුරු මොනවා කළාද. හැමතැනම යනවා. එහෙනම් ඕවාගේ බැරි වෙලා හරි මේ මග වඩනකොට ධානයයකටපත් වෙන්න පුළුවන්කමක් එහෙම ලැබුණා නම් අර කුඩු ගහලා තිරිසන් මානසිකත්වයෙන් සුව විඳින එක නෙමෙයි. බ්‍රහ්ම මානසිකත්වයෙන් උපරිම සුවයකට එන්න පුළුවන් මානසිකත්වයක් ඇති ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ගියා නම් එහෙ මේ ලෝකෙ තිබෙන්නා වූ වහා දුක්ඛන්දරාවෙන් නිදහස් වෙච්ච දෙයක් සතපහකවත් වේදමක් නැතුව ලබන්න පුළුවන් බොහොම සාන්ත නිදහසකි. අලෝභයෙන් අදේසයෙන් අමෝහයෙන් යුතුව ලබන්න පුළුවන් එකක් තියෙනවා. මේ බුදුදහමේ හරය අන්න එහෙම තියෙන එකක් සහිතයි. අන්න එහෙම එක කාට හරි අත්දකින්න හම්බුනා නම් එක දෙයක් වෙනවා. මෙතර මේ සාන්තියක් ලබා ගැනීමට තියෙන ක්‍රමවේදයක් නෙමේ බුදුදහමේ තියෙන ක්‍රමේ. මේ ගැටෙන සමාජේ, ඇලෙන සමාජේ, ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ සමාජයේ අතරම ඉඳලා මට පුළුවන් දවසට පැයක් මෙන්න මෙහෙම ඉන්න. මට හිතුණා පැය දෙකක් තුනක් නිදහසේ ඉන්න. මට මෙන්න මේ සුවයෙන් ඉන්න පුළුවන්. ඒක හරි සාන්තයි ප්‍රණීතයි. මේ ලෝකෙ තිබිච්ච ගිනි එතන නෑනේ. අර කසිපුටි ගහ කහලා හිටම බිරි වෙලා කානුවේ බුදිනාට වැඩිය මේකේ හරි සුවයක් තියෙනවා. විශාල සුවයක්. ඒකට පුරුදු වෙච්ච එකක් බල්ලො කටලෙව කෑවත් කානුවේ පිරිලනවා කිව්වත් ගිහින් කසිපු ගහනවාමයි. තිරිසන් ගතියට හරි ලබන සුවේ ඒක ලොකු වෙලා තියෙනවා. මොකද හේතුව? අර මේ ලෝකෙ තියෙන මානසික දුක්ඛාරදරින් තාවකාලිකව මිදෙන්න පුංචි ක්‍රමයක් ඕකේ තියෙනවා. නමුත් මේ ක්‍රමයට බැලුවොත් එහෙම ඒ වගේ ලක්ෂ කෝටි කෝඩියකට වැඩිය ලොකු වැදගත්කමක් තියෙනවා. ආර්ය ධර්මයේ තුල සමාධියක් ලබලා බල සැලසීම. මෙන්න මේකේ තියෙන ක්‍රමවේදේ වැහිලා ඉඳා. අපි බුදුදහම කියලා හිතා ඉන්නේ සිවුරයි ඔළුවයි වඩපිටාව තියෙන චෛත්‍යයයි විහෙර විහාරී මේ ප්‍රබෝධි ප්‍රාකාරී ඔය මළු බල මළු ටිකයි ওই ටික බුද්ධ ආගම කියලා අපි හිතා ඉන්නවා. ඕවා තියෙන්න ඕනේ. හැබැයි බුදු දහමේ මේ හරියේ වැහිලා ගිහින් ඕවා ඔක්කොම තිබුණත් ඕවා රකින්න බෑ ඒ හරියේ නැත්නම්. ඕවට ඇවිදිලා බලනකොට හරිය හම්බුන කාට කාට හරි. එක එක මට්ටම් වලින් ප්‍රථම ධානයේ ඉඳන් හරි එන්න පටන් ගත්තු. අන්න එතෙන්දි වැදගත් දෙයක් වෙනවා. අනේ මේ බුදු දහම තරම් වටිනා දෙයක් ලෝකේ නැහැනේ. මේ තරම් සාන්තියක් ලෝකෙ මොනවෙන් ගන්නද? අන්න එදාට කසිප්පු වලින් ගන්න බැරි, කුඩු වලින් ගන්න බැරි, වෙන බාහිර ලෝකේ සටන් කරලා ගන්න බැරි නිවි සැනසී ගිය සාන්තියක ප්‍රතිඵලයක් මේ බුද්ධ ශාසනය හරියට තිබුණා නම් ගන්න හැකියාව ලැබෙනවා. එනම් මේ බුදු දහම අකාලික ධර්මයක්, එදත් අයකයි අදත් ගන්න පුළුවන්. ඒ හේතු තියෙනවා. මේ මූල ධර්මයේ වැහිලා ගියාට පස්සේ නමට බුදු දහමක් අපි රකින්න හදනවා. හරියේ පේන්නේ නැති එක මොකද කරන්නේ? මේ මිනිස්සු එක එක විකාර කර කර උන්ගේ වැඩක් නැති ඒවා කර කර ඉන්නවා කියලා හරියේ පේන්නේ නැති නිසා ওই බාහිර ලාංඡන දිහා කඩලා බිඳලා විනාශ කරලා දාන්න හදනවා. අපිත් බුදු දහම කියලා ඒක රකින්න හදනවා. එන වෙලා තියෙන බුදු දහම කියන එක ආව නම් හරියට මතු වෙලා තිබුණා. අර ආධ්‍යාත්මික සාන්තියයි මේකේ පළවෙනි තැන. ඒ සාන්තිය කෙනෙකුට ලැබුණා නම් බුදුදහමේ වටිනාකම ලෝකයා දකින්න පටන් ගන්නවා. එන අර අපි ඉස්සෙල්ලා කිව්ව ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය මෙයා වැහිලා තියෙන ලෝක සත්වයාට. මේ අතරින් ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයි කියලා පෙන්නනවා. අනික් ඉන්ද්‍රියන් සියල්ලම අභිභවා වෙනා ප්‍රඥා ඉන්ද්‍රිය මතු වෙච්ච වෙලාවට. එහෙනම් මේ දැන්ට ඉන්න මිනිස්සුන්ගෙන් ප්‍රඥා ඉන්ද්‍රිය මතු කරගන්න හේතු වාසනාවන්තය හුඟක් ඉන්නවා. ඊ අවශ්‍ය කරන හරේ නැතිකමයි තියෙන්නේ. යම කියා දුන්නාට පස්සේ ඒක වෙන්නේ කොහොමද හබුහාම? ඕංගෝන් වැඩිපුර වන්න හඳිනවා. ඒක වෙන හැටි හඳිනවා. ඉතින් ඒව හඳිපා. ඔය කිව්ව විදිය කරපන්. එතරම් ප්‍රඥාවන්තයල මහ වාදියක් වෙනවා. තේරුම් ගන්න බැරියව පස්සේ මට කියලා වැඩක් නැහැ. මට ඕනේ යමක් මට තේරුම් ගන්න නුවන්ට ගෝචර වෙන තේරුම් ගන්න දෙයක් වෙන්න ඉපේ. ඇත්තක් නම්. අන්න එහෙම වෙනව අදහස. අන්නේ ප්‍රඥාවට ගෝචරලා ඇත්ත තේරෙන්න පටන් ගත්තල පස්සේ ඒ මුල් කරගෙන ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරේන්ද්‍රිය ඔක්කොම වැඩිලා එනවා. අන්නේ එතන වැඩුණාට පස්සේ අර කියන සමාධිය ලැබෙනවා. සම්මා සමාධියට හේතුකාරක වෙන මාර්ගාංග හතක් නිසා ඔය සම්මා සමාධිය නැగిලා එනවා. ඔය සම්මා සමාධියට ධ්‍යාන හතර අයිති. අන්න එතෙන්දී ඔය සමාධියේ සුවේ ලැබෙන්න පටන් ගන්නවා. අන්න ඉදාට දැනගන්නා මේ ලෝකේ සියලුම යම්කිසි ක්‍රමවේදයන් තියෙනවා නම් මේ ආධ්‍යාත්මික සුවයන් අතර මේ අතර මේ බුදු පියාණන් වහන්සේ හැටියට පෙන්නපු බුදුන් පෙන්නපු දහම් මාර්ගය කියලා තියෙනවා. මෙන්න මේ මාර්ගය හරි ශ්‍රේෂ්ඨයිනේ. මේ මාර්ගයේ ඥානගෝචරයිනි. ඒ ඥානවන්තෝ ඒ මාර්ගය යන කෙනාට මේ සුවේ එනවනි. මෙහෙම සමාධිය කියලා එකක් තියෙනවා. මං අධ්‍යක්ණි. ඒ විලාදි මේ ශාරීරිය කොහේ තියෙනවද කියලා බලපුවාම දැයින් නැතුව ගියා. මනස මහා සාන්තියකටපත් වුණා. දැන් හිතන උලත් එතෙන්ට යන්න පුළුවා. සතයක්වත් වේදයි යන්නේ. ඔන්නම් මල ගහක් මුල ගිහින් ඉඳගත්තත් එතෙන්ට ගිය හැකි. ඔය කොහේ හරි නිදහත් වෙන ගලක් උඩට ගිහින් ඉඳගත්තත් එතෙන්ට ගියා හිතන කොටම. ගෙදර කාමරය ඇතුළේ ඉඳගෙනත් එතෙන්ට ගිය හැකි. කාටවත් ඒක වලක් කරන්නත් බෑ. එහෙනම් කසිපු ගහලා හිටන් බොහොම අමාරුවෙන් වෙරි වෙලා පැයක් දඟල් දෙක. ඒක සුවේට එච්චර දඟල්නවා නම් මේ සුවේ දැක්කහම රෑදාවල් දෙකේ සුව විඳින්න පුළුවන් සමාධි සුවේෙන් ඉන්න පුළුවන් ක්‍රමවේදිය දැක්කා නම් එහෙම මේ බුද්ධහම කාගෙන් අයින් කරන්නද? බුද්ධහම ලෝකෙන් තුරන් කරන්නේ කවුද කොහොමද? අන්නේ අධ්‍යක්ීම තියෙන මාර්ගයේ වැහිච්ච එකයි පළවෙනි කාරණේ. බුද්ධහමට විරුද්ධ වෙන්න පුළුවන් කම නැති නිසා බුදුරන් වහන්සේ දේශනා කරනවා. මාන්නි මේ ලෝකේ ආපෝ ධාතු වල තේජෝ ධාතු වල වායෝ ධාතු වල පඨවි ධාතු වල මේ බුද්ධ ශාසනය විනාශ කරන්න බෑ. මේක විනාශ කරන කෙනෙක් ඉන්නවා. මේ බුද්ධ ශාසනයෙම ඉන්න කෙනෙක් මේක විකෘති කරනවා. අනිකෙකුට බෑ. එහෙනම් ඉතින් මුස්ලිම් කියලා අනික කෙනෙකුට පුළුවන්ද බුද්ධ ශාසනය විනාශ කරන්න? එන විනාශ වෙන තැනක් තියෙනවා. අභ්‍යන්තර වුණු සාන්ත ප්‍රතිඵලයේ අත්හැරලා ගියොත් එහෙම අන්න මේ බුද්ධ ශාසනයෙම ඉන්න අය ශාසන මාර්ගය හැටියට වැරදි ක්‍රමයක් ගත්තොත් ඒ ශාසන සමාධිය ලැබෙන්නේ නැති ක්‍රමයක් ගත්තොත් ඒ ප්‍රතිඵලයේ එතනින් අතුරු දහන් වෙනවා. ඒතර යා නායකත්වයේ තියාගෙන ඇතුළු කරන්නා වූ අනිත් බෞද්ධ පිරිසට අර සමාධියේ ලබන්න තිබෙන සාන්තියේ ලබන්න තිබෙන මාධ්‍ය නැති වෙලා යනවා. අන්න ඉදාට මොකද වෙන්නේ? බුදුදහම කියන්නේ එක්තරා ආගමක් විතරයි කියන දෙන්න වැටෙනවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. අන්න බුද්ධහම අතුරු දහ වෙන තැන. එදාට බුද්ධහම අතුරු දහම් කරන්න දෙන්න ඉබේම වෙනවා. ඉන යථාර්ථයේ ඉන්න තාක්කල් ඒ නායකත්වය හරියට දහම තුල දැල්ලා සමාධිය ලබන තාක්කල් මේ දහම නැති කරන්න තුන් ලෝකේ කාටවත් බෑ. මෙලෝ විතරක් නෙමෙයි නොපෙන් ලෝකින මාරපාක්ෂිකෙන්ටවත් බෑ ධර්මය විනාශ කරන්න. එහෙනම් ඒ ධර්මය තුල හරියට තියෙන මාර්ගය ඇද නැතුව ගන්න ඕනේ. සම්මා සමාධියටපත් වෙන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියට දකින්න ඕනේ. දැකලා දුටු මාර්ගය හරියට විද්‍යාමාන වුණා නම් බෞද්ධයින් අතරේ ඊට පස්සේ ලෝකෙටම ව්‍යාප්තේ ලෑනවා සමාධි මාධ්‍යය. ඥානවන්තයෝ ක ලැබනවා තැනින් තැනින් කොහෙන් හරි. ලැබුවට පස්සේ මේ සමාධිය අත්දකින්නවා. මේ තරම් සාන්ත වූ ප්‍රණීත වූ සැනසුම් සහගත මාධ්‍යයක් තියෙනවා නම් මේක අත්හැරලා කොහේ කවුරු වෙන්නද? කුමක් මීට වඩා හොඳයි කියලා අල්ලන්නද? මීට වඩා මොන සත්‍යයට පත් වෙනද මේකෙන් ඉවත් වෙලා? අන්න එහෙම තමන්ට අවබෝධයක් එනවා. මේ අවබෝධයේ බෞද්ධත්වයේ ලැබුවයිද තියෙනවා. මෙන්න මේ මාර්ගයේ තමයි පොඩ්ඩකින් වැහිලා වෙනස් වෙලා තියෙන්නේ. ඒක තමයි කිව්වේ අනිත්‍ය දුකනත් වැහුණාම ওই ටික වැහිලා යනවා කියලා. මෙන්න මේ ටික විවෘත කරලා ගත්තා නම් හරියට ওই කියන සම්මා සමාධිය ලබනවා. සම්මා සමාධිය හරි සාන්තයි ප්‍රණීතයි. ඒ සම්මා සමාධිය අත්විඳපු කෙනෙක් ඉන්නවා නම් ඒක ආපහු යන්නේ නැහැ, ප්‍රඥාවත් එක නැගෙන්නේ. ඒ ලැබුණ කෙනා දන්නවා මේිට එහා තවත් ලෝකේ සාන්තියටපත් වෙන්න වටිනා දෙයක් නම් කිසි දෙනක නැහැ කියලා. අන්න එදාටයි ධර්මයේ වටිනාකම දකින්නේ. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ වටිනාකම අත්තරින්න බැරි සත්‍යයටපත් වෙලා වැඩෙනවා එතෙන්දී. එනං එතෙන්දී කවදාවත් ලෝකේ බුදුදහම විනාශ කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැති වෙනවා. හැබැයි ඔය හරිය වහලා ඔය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වහලා දාලා ලෝකේ කවදාත් පැවතුණු මාර්ගයක් තියෙනවා. ওই ලෞකික සැප සම්පත් කියන ඒවා විඳගෙන කාම සම්භෝගී වශයෙන් කාම භෝගී වශයෙන් ජීවත් වෙන ක්‍රමයක්. ඔන්න ඒ ක්‍රමිය මත කරගත්තා නම් එහෙම කවදා හරි සාසනයෙන් බැහැර ක්‍රම. ඒතොල සිද්ධ වෙන්නේ. අන්න සාසනයෙන් බැහැර ක්‍රමයක් ගත්තා නම් එතෙන්දී හටගන්න බාහිර ලෝකයේ ආටෝපටියට පහර වදිනවා කොයි කොයි වෙලේ හරි. ඊට පස්සේ ගහමරා ගන්නවා. තවත් දැවෙනවා තැවෙනවා. ඊට පස්සේ අපි ලෝක සම්මත ආගමක් රකින්න මුරබටය වෙනවා. මුරබටය වෙලා හිටන් ගහමරාගෙන රකින්න ක්‍රමයක් හදා ගන්නවා. දැනුත් අපිට සිද්ධ වෙන්නේ යන්නේ අන්න එහෙම ක්‍රමයක්. හැබැයි බුදුදහමේ තව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය විනාශේලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැහැදිලිව තියෙනවා. පොඩ්ඩකින් එහා මෙහා වෙලා තියෙන්නේ ආයතරයක් මාර්ගය හරියට තේරුවාලා වැඩුවා නම් කවුරුත් මේ බුද්ධාව විනාශ වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒ බුද්ධාව මෙහෙම විනාශ කරන්න බෑ. ඒ ධර්මතාවයේ ආරක්ෂා වෙන ක්‍රමයක්ම තියෙනවා. හැබැයි බුදුදහමේ මූල හරිය පැත්තකට දාලා ආටෝපේන ලඟින්ද ගිය බුද්ධාව කියලා ඒක නම් පහළ වදින එක වදිනවා. ඊට පස්සේ ප්‍රශ්නේ එනවා. ඊට පස්සේ අපිට වට හමුදාවක් වෙන්න වෙනවා. සාම හමුදා වෙනකින් අහක් වෙලා. ඒකයි වෙන්නේ. එතකොට ඒ தත්ත්වෙටපත් වුණානේ යථාර්ථය දැනගත්තොත් අන්න එතෙන්ට අපිට එන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ ආර්ය මාර්ගය හරියට තේරුම් අරගෙන ඒ මාර්ගය හරියට වැටහුණා නම් ප්‍රඥා මුල් කරගත්ත මාධ්‍යයක් නේ ආර්ය මාර්ගය කියන්නේ. ඒ ටික ආවල නම් අපිට සිද්ධ වෙන්න අපිට එනවා කිසි කෙනෙකුට කඩලා බිඳලා විනාශ කරලා දාන්න බැරි ප්‍රඥා මාර්ගයක් ලෝකේ විද්‍යාමාන වුණාම මේ මාධ්‍යය ලෝකෙන් අයින් කරන්න බෑ. ඥානවන්තයින් අතර මේ ධර්මය යනකොට කොයි රටේ හිටියත් ඒ ඥානවන්තයෝ වැළඳ ගන්නවා. ඒකේ ප්‍රතිඵලයේ දැක්කලා පස්සේ ඒ මානසිකත්වයෙන් ඒ ධහම අයින් කරන්න බැරුව යනවා. එදාට ඔය කියන කාටත් ඔය වාසනාව එනවා. ඉතින් ඒකයි කාරණේ. ඉතින් ඒකේ නැතුව සාම්ප්‍රදායික බුද්ධ ආගම නරකින්ද වෙන්නේ බට හමුදාවක් හදාගෙන තමා. ඒක රැක්කත් ඉතින් ඔය තියෙනකන් තියෙයි. අපි බුද්ධ ආගමේ කියලා බුද්ධ ආගම කියලා ලෝකේ තියනවා කියලා වචනේ තියෙයි. ප්‍රතිඵලයක් නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද වෙනකොට තේරුම් ගන්න ඕනේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය වැඩ ටික අපි කරගන්න ඕනේ. අනිකාර්ණේ මේ தත්යේ මෙහෙම තියෙන්නේ නැති බව බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. අනාගතවන්ත අනාගත බය සූත්‍ර කියලා තියෙනවා විග්‍රහ කරලා. ඒ සූත්‍ර 45ක්ම තියෙනවා විග්‍රහ කරපුවා. අනාගතයේදී මේ ශාසනය විනාශේලා යන ක්‍රමවේද විවිධ විදිහට විග්‍රහ කරලා තියෙනවා. ඒවට කරන්න මොකක්ද ඕනේ කියලා බලපුවාම පෙන්වා තියෙනවා. ඒ ආකාර විනාශයටපත් වෙන්න ඉස්සෙල්ලා බය වෙලා කරන්න ඕනේ මොකද්ද? ඒ ධර්මයේ විනාශ වෙන්නේ ඉතින් අප්‍රමාදව මගේ වැඩේ කරගන්න ඕනේ කියලා අදහස ගන්න කියලා. මේ ධර්මයේ මතු අනාගතයේදී විනාශයටපත් වෙනවා. ඒ නිසා මේපත් වෙන්නේ ඉස්සෙල්ලා දැන් මොනවද මට කරගන්න පුළුවන් මේ ධර්මයේ ලබන්න පුළුවන් උපරිම ප්‍රතිඵල ලබා ගන්න මම කටයුතු කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න කියලායි පෙන්නලා තියෙන්නේ. හැබැයි බුදුරන් වහන්සේ පෙන්වුවේ නැහැ. ඒ නිසා ධර්මයේදී විනාශ වෙලා යනවා. එදාට මේ පන්සල් කඩනවා. T56 කියලා හැගුත් ඔය කාලෙදී ලෝකෙ බිහි වෙනවා. උඹලා බට හමුදාවක් කියලා අරගෙනilla හංගාගෙනilla තියාගෙන ඉන එක දීපල්ලා කියලා ඒ જાතිකක් එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. උත්තරයක එහෙම එකක් නැහැ. එනේ කට්ටියට සටන් කරන් එකතු වෙලා සංවිධානය කියලා පළයලා පොළු අරගෙන ගහන්න කියලා එහෙම හැගුත් පෙන්නලා නැහැ. මොකද වෙන්නලා තියෙන්නේ අනාගතයේදී මේ ටික අයින් කර මේ වෙනවනම් ඒ වෙන එක නවත්තන්න බෑ, සාසන අන්තර්ධාන වෙනවාමයි. සදහට පවතින්නේ නැහැ එක බුදුවරේ ඒක ඇතිනේ. සාසනයේ මතකලාට පස්සේ සදහට පවත්වන්න පුළුවන් නම් මේ ලෝකේ බුද්ධ සාසනයේ බුදුවරු පත් වෙන්නේ මේ කල්පෙට බුදු වෙන්න ඕනේ නැහනේ. මුලින්ම බුදුනහම කකුසඳ බුදුරයන් වහන්සේගේ කාලෙම ඇති ඉතින්. එහෙනම් ඉතින් ආයි මොකද කොණාගමන කාසිය බුදු වෙන්නේ? එහෙම බෑ, බුද්ධ සාසනය පහළනොත් ඕක අතුළු දහන් වෙනවාමයි. උන්වහන්සේ දේශනා කළේ අතුළු දහන් වෙන්න ඉස්සෙල්ලා තියෙන තත්යෙන් උපරිම ප්‍රතිඵල ලබාගෙන ප්‍රයෝජනයක් ගන්න බලන්න. හැබැයි ඒකම තමයි බොහෝ කාලයක් පවත්වන තියෙන ක්‍රමවේදී. ඉතින් ඒ කාලේ දැන් කාලෙක ඉඳන් නැති වෙලා තියෙන නිසා අද පාලුගේ වළම්බිදින් නැහැ. හුගවදිනේ කහනවා ආධ්‍යාත්මිකව මොනවද කරන්න පුළුවන්, මොනවද ආධ්‍යාත්මික තියෙන බලය, ඔය කියන ඒවා ඇත්තද? උඹලගේ පොත්වල විතරනේ ආයේ බුදු ඉරිදි බල තියෙන්නේ. ඔය අහසින් යන ඒවා තියෙන්නේ පොත්වල විතරනේ. ඔය පොළොව කිමිදගෙන ගියා, දිය මතු පිටින් ගියා. එතකොට ඔය ආදිවාසීන් කියනවා ඉරිදි බල කියනවා එක 1000ක් වුණා, 1001ක් වුණා, චුල්ලපන්තක හම්තුර 1000ක් මවාගත්තා. උඹලගේ පොත්වල නේ තියෙන්නේ, උඹලන්ට මොනවද කරන්න පුළුවන් කියලා අහනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ කාලේ අපිට නිකන් ඉඳ වෙලා තියෙනවා. එදා කරපු එක පුළුවන් එකනේ දෙන්නේ, හරි මේ කාලේ හිටියා නම් එහෙම මොකද වෙන්නේ? මුළු ලෝකෙ බෞද්ධ වෙන්නේ ඒ දෙන්න ඇති. එකනේ දෙන්නේ කොයි තත්ත්වෙ හිටියා නම් ඒත් ඇති. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ හැකි තරම් දුරට මේ ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලබා ගන්න උපරිමයි. ඒ සඳහා යමක් කළ යුතුද, ඒකට යම් බාධකයක් තියෙනවද, අන්නේ බාධකයේ සහයෝගයෙන් කතා බහ කරලා සාකච්ඡා කරලා හොයන්න ඕනේ. මොකද්ද මේ තියෙන බාධකේ? ඇයි මේ අවබෝධය ලැබෙන්නේ නැත්තේ? මොකද්ද නිවන කියන්නේ? ඇයි මේ නිවන කියන තත්ත්වයටපත් වෙන්නේ නැත්තේ? මනස ඇයි මේ ආසාවන් පස්සේ දුවන්නේ? ඇයි මිදෙන්නේ නැත්තේ? මොකද්ද මේ ඉතින් අපි පෙන්නා තියෙන ධර්මයේ ඇහිලා තියෙන්නේ? මෙන්න මේ ගැන භික්ෂුන් වහන්සේලා එකතු වෙලා හරි කතා කරන්න ඕනේ අන්නේ ඒක ගැන. ඒතර ප්‍රතිඵල මේ හැංගිච්ච දෙන අහුවෙනවා. ඊට පස්සේ මතක කරගත්තාම ඔය කියන ඒවා එක පොඩ්ඩක් පොඩ්ඩක් හරි කිට්ටුවට එන්න පුළුවන් හැකියාවල් ලැබෙනවා. අනුතරමින් ප්‍රථම ධානයේට පත් වෙන්න පුළුවන් හෝ ඒ මග පෙන්වා දුන්නාම ශ්‍රාවක පිරිසට ඒ අනුකූලව යනකොට මොහතකදී හරි ඒ ප්‍රථම ධානයේ අත්දකින්න පුළුවන් මානසිකත්වයක් ඇතිකරන්න ධර්ම දේශනා කරන්න පුළුවන් තාක්කල් මේ ධර්මයේ වළක්වන්න බෑ පිරිසකින්. ඒ තාකල් පිරිසර වටිනාකම පේනවා බුදු දහමේ. ඒ නිවීමේ සැනසීමේ සාන්තිය අත්දකින්නවා ප්‍රථම ධානයෙන් හරි. අලුත් අලමින් ඒ ප්‍රථම ධානයට පත් කරන්නවත් හැකියාවක් නැත්නම් යම් කිසි කෙනෙකුට ධර්ම දේශනා කරලා මග පෙන්නා දීලා ඔහු දේශනාවටවත් සුදුසුෙක් නෙමෙයි කියලා විග්‍රහ කරනවා. එන අපි උත්සාහ කරන්න ඕනේ අන්න එතෙන්ට ගන්න. ඒකට අවශ්‍ය කරන පසුතලයේ හදලා දෙන්න. අන්න ඊට පස්සේ ඒක දැක්කට පස්සේ ওই අධ්‍යක්ීම ලබා ගන්න විශාල පිරිස යනවා හොයනවා තවත් ඉන්නවා. දැන් ওই විදේශවල ඉඳලා මෙහෙ ඉන්නේ මොකටද පිරිසක්? ඇයි මේ භාවනා පන්ති නැත්නම් භාවනා මධ්‍යස්ථාන වලට විදේශිකයෝ ඉන්නේ? අකුරටම කිව්වා කිව්ව හැටියට පිළිපැදලා බලනවා මේකේ ප්‍රතිඵලය ගන්න අපිට බැයිද? ඊ ඇවිදින් පැවිදිලා ඉන්න විදේශිකයෝ බලපුවාම කවුද කියලා? ලෝකේ පළවෙනි පෙළේ ඉන්න කෝටිපති පිරිස් ඔක්කොම යා පැත්ත කර දාලා ආධ්‍යාත්මික සැනසුම හොයාගෙන ඇවිදිලා භෞතික ලෝකයේ ගිහිල්ලා ඒක දැකලා කොච්චර හම්බ කළත් මොනතරම් කෝටිපති වුණත් අපිට මානසික වශයෙන් සැනසීමක් නැහැ කියලා ඊය අධ්‍යක්ලා තියෙනවා. නුවණ තියෙන නිසා එහෙම සැනසුම මගක් හොයාගෙන මේ ඇවිදින් අපි බුදුදහම තුල පැවිදි වෙලා විවිධ භාවනා මධ්‍යස්ථානවල ඔවගේ කෝටිපති ඉන්න බොහෝම සාන්තුරු වශයෙන් උත්සාහ කරනවා. ඉතින් හරි මගක් තිබුණා නම් එහෙම ඥානලාභී වෙන්නවත් මගක් අඩුතලමින් තිබුණා නම් කොයිතරම් දුරට යයිද? කොයිතරම් දුරට පැතිරලා සාර්ථක වෙයිද? ජයග්‍රහණය කරයිද? මෙන්න මේක තෝරා ගන්න ඕනේ. එන සාසනේ රකින්න ඕනකමක් තියෙනවා නම් සාසනේ විද්‍යාමාන වෙන්න ප්‍රතිඵල විද්‍යාමාන වෙන්න කළ යුත්තේ යමක්ද? ඒක කිරීමයි ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ. ඒ ටික කරනවා නම් ලෝකයේ පළවෙනි තැන බුදුදහමුණා නම් කවම මෙයා විනාශ කරන්නද? හැබැයි ඒක වැත්තකින් තියලා හිටන් මේ හාමුදුරු නැත්නම් හාමුදුරුන දොස් කියනවාත් විවේචනය කරනවා නෙමෙයි. කවුරු හරි ඉන්න බෞද්ධ නායකයෝ පංචකාමියේ නායකයෝ වුණාම පංචකාමයේ මුසපත් වෙච්ච පිරිසක් වුණොත් එහෙම. ඊට පස්සේ කාමක කාම ලෝකයේ ඉන්න කාම මේ පිපාසිතිය වෙලා ඒකේ අගතම්පත් වෙච්ච අය වෙන්න ගියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ T56 හැරින පන්සල ඉතියන් පන්සල ලඟින් කට්ටියල්ල ඇති කරන්න වෙනවා. හමුදාවක් හදන්න වෙනවා. ඒ જાතිය. හදාගෙන වරේ වාවොත් තොපිත් මරනවා. තොපි පල්ලිත් කඩනවා. ඉතින් ඔහම ගියහම විශාල ගැටුමක් හැදෙනවා. දැන් අදත් මේ හොයන්නේ එහෙම එකක් නෙමෙයි ඉල්ලන්නේ මේ. දැන් මේ විතරින් අහුවෙත් මේ සිද්ධිය පිළිබඳව මොකද අපි ගන්න පියවර? උන්ට වෙන එකද ඉතින් අපිට වෙන එක හොයා ගන්නත් ඕනේ. බුදුදහම තුලින් අපි හොයා ගන්න ඕනේ හරියට සාන්ත බලපත් වෙලා ඒ ආර්ය ප්‍රතිඵල ඉලවෙන මාර්ගය වෙලා ඒක අනුගමනය කරලා අපිට මේ යථාර්ථය ලබා ගන්න. මේ යථාර්ථය ලබා ගත්ත නම් කවදාවත් මේට විරුද්ධ වෙන්නේ නැහැ ලෝකය. මොකද හරයක් ඇති දෙයක් ලෝකේ තියෙනව නැති කරන්න බෑ. හරවද්දේක ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ප්‍රයෝජනේ අත්දකින්නවා නම් කවදාවත් ඒ ලෝකයාගෙන් ඒක ඉවත් කරන්න බෑ. ඒ වගේ බුදුදහම හරවද්දයක්. මේ හරේ වැහිලා තියෙන්නේ. වැහිලා මේකේ ලාංඡන ලේබල් විතරක් තියන් ලේබල් රකින්න ගියොත් නම් ලොකු සටනක් කරන්න වෙනවා. මොකද හේතුව බුදුදහමේ වටිනාකම ලෝකයාට පේන්නේ නැතුව යනවා. ඒ අභ්‍යන්තර සාන්තිය දකින්න නැති නිසා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ආධ්‍යාත්මික සාන්තිය කෙසේ හෝ ලබා ගන්න යම් කිසි ක්‍රමයක් තියනවාද? ඒ ක්‍රමයේ තියෙන අඩුපාඩු වල අඩුපාඩුව හදාගන්න එකයි. පැහැදිලිව කියන්න තියෙන්නේ මේ මග හරියට තේරුම් අරගෙන වැඩුවොත් වැඩි කල් යන්න ඉස්සෙල්ලා බොහෝ අයට ප්‍රථම ධානයේ නම් අත්දකින්න පුළුවන්. පැවිදි කෙනෙකුට නම් බොහෝ 75කට 80කට වැඩි මේ පළවෙනි අත්දැකීම ලබන්න පුළුවන්. 50කට වැඩි උපාසක උපාසිකාවන් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒ වගේ මෙහෙට ලැබුණා නම් අනික් කරලා හුඟක් උපනිසිරි ලැබෙනවා. ඒ ටිකම ලැබිලා හිටන් හුඟා දුරට මේ සාර්ථක වෙනවා. එහෙම වුණා නම් කවදාවත් මේ බුද්ධාගමේ වටිනාකම පේන්න පටන් ගත්තාම කාටවත් මෙල්ල කරන්න නවත්තන්න බෑ. ඒ වටිනාකම වහලා දාලා බාහිර ලෝකේ මේකත් ලේබලයක් විතරක් කරගත්තාම බුද්ධාගම, ක්‍රිස්තියානියාගම, මුස්ලිම් ආගම, ඉතින් ඔය ආදී වශයෙන් ආගමක් කියලා මේක ලේබලයක් විතරක් කරගත්තොත් නම් ලේබල් රකින්න හටන් කරන්න වෙනවා. අද වෙලා තියෙන්නේ තන්නේ එහෙම එකක්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අපි කොහොම හරි මේ නියම තැනට එන්න. ඉතින් වර්ෂ 5000 කල් මේ ගහන්නේ මොකද මේ සිංහල බෞද්ධයන්ගේ මේ තිබුණ සාසනේ විනාශ වෙනවාද කියලා හරි මේ අවුරුදු 5000ක් යන ඉස්සෙල්ලා. ඉතින් මේ 5000ක් අවුරුදු පවතින සාසනේ විනාශ වෙන්න බෑ එහෙම. විනාශ කරන්න හදුවත් විනාශ කරන්න බෑ. කරන්න බැරි මේක ආධ්‍යාත්මික සෝයාක් ගෙන දෙන යථාර්ථයක්. මේවා කලින් කාලේ විනාශ වෙන්න පසුතල හැදෙනවා. හැදිලා හිටන් ඊට පස්සේ මොකද වෙන්නේ? නවත වාරියක් ඒ පසුතලයක් හැදෙනවා. ලෝක පසුතලයක් ආර්ය මාර්ගය වඩන්නත් ආධ්‍යාත්මික ගුණ වඩන්නත් සුසු පසුතලයක්. දැන් මේ කාලේ ආවේ යන්නේ එහෙම පසුතලයක්. කලියුගයක් කියවෙලා කෘතයුගයට වැස්සා. ඒකත් ලෝක පරිසර ක්‍රමවේදයක්. ඒක පසු වෙලාවක අපි තව විග්‍රහ කරලා දෙනවා.